ගරු අලි සබ්‍රි ඇමතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනයේ සිටින මන්ත්‍රීතුමියගෙන් අවසරයි. මුලින්ම මම දැන් ආගෙන හිටියා ගරු ශේෂා විතානගේ මන්ත්‍රීතුමා කිසිම පදනමක් නැතු පට්ටපල් බොරුවක් කොහොම කියනවද මන් දන්නේ. කිසිම දවසක ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්න අපි ආවිල්ලා නැහැ. මෙතන අපි භූමි දානය කරන්නයි කියලා අයිතියක් ඉඳ පෙන්ට රටවල් වල තියෙන දේවල් ඉඳලා අපි ඉල්ලලා තියෙනවා. ඒක නීතිය වෙනස් කරගෙන අද මම මැරුණත් අනිත් අය පුච්චනකොට මාව භූමි දානය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ තුට්ටු දෙකේ දේවල් අපි කරන්නේ නැහැ.
ගරු ඇමතුමා කලබල වෙන්න එපා. මම කිව්වේ මේ රටේ ප්‍රධාන පුවත්පත්වල ඔබතුමාගේ ප්‍රකාශ තියෙනවා. ඔබතුමාගේ ප්‍රකාශ තියෙනවා. දැන් මෙතන කෑ ගැහුවට වැඩක් නැහැ. ඔබතුමාගේ ප්‍රකාශ තියෙනවා. ඔබතුමා ඒක දුන්න කියලා. මේ උසාවිය වගේ කෑ ගැහුවට වැඩක් නැහැ. ඔබ
තමුන්ගේ විපක්ෂ නායක එකක් කියනවා, තමුන් තව එකක් කියනවා. ඒ වගේ බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වගේ තුට්ටු දෙකේ දේවල් කරන්න අපි මේ දේශපාලනයට අවිල්ල නැහැ. සාධාරණ මේ රටේ තියෙන නීතිය අනුව අපි ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා ඒක වෙනස් කරන්න ඉදිරිපත් වෙනවා මිසක තියෙන නීතිය යටින් ගිහිල්ලා අපේ පෞද්ගලික අභිමතාන්තර ඉදිරි කරගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. කවදාවත් කිසිම දවසක කරලත් නැහැ, කරන්නෙත් නැහැ. ඒ සාධකේ ඔබට දෙනවා. ඔබතුමා මට කිව්වත් කවදද කතා කරේ, කොතනද කතා කරේ කියලා මම මේ දැන් අස් වෙනවා. മന്ത്രി ධූරයෙන් විතර නෙවෙයි, අගම ඇමති ධූරයෙන් උත් අස් වෙලා ගෙදර යනවා. ඔබත් අස් වෙන්න බොරු කියන්නේ නැත්තම්. ගරු മന്ത്രിතුමනි, ගරු മന്ത്രിතුමියනි, ඔලිම ඉතා විශේෂයෙන් ප්‍රකාශ කරන්නට ඕන. අපි දා භාගයක් ඇටිය සලකනවා. විසිවන සංශෝධනය අපිට ගෙනල්ලා මේ රටේ ශක්තිමත් විධායකයක් නිර්මාණය කිරීම සඳහා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ශක්තිමත් විධායකයක් තුලින් මේ රට නිවැරදි පාරේ ගෙනියනවායි කියලා අපිට ලොකු වරාපොරොත්තුවක් විශ්වාසයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඒ අලුතින් ආපු ඒ කොමිෂන් සභාව පිළිබඳව කතා කරනකොට කිසිම පදනමක් නැතුව අපි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු අවුරුදු 42ක් තිස්සේ වැඩි කරලා නැහැ. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු අවුරුදු 42ක් තිස්සේ වැඩි කරලා නැහැ. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ කියනවා මාස දෙකක් ඇතුළත මූලික අයිතිවාසිකම් නඩුව කාණ්ඩ ඕන ඉවර කරන්න ඕන කියලා. හැබැයි අවුරුදු 10ක් ගිහිල්ලත් ඒ සමහර නඩු කල් යනවා. ඒ හින්දා මෙරටේ ජනතාව ගැන හිතලා අපි ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව, ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 11-17 දක්වා අපි වැඩි කරා. ඒ ජනතාව වෙනුවෙන් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු 12-20 දක්වා වැඩි කරා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපි අලුතින් විනිශ්චයකාරවරු 6 දෙනෙක්ගේ නම් ඉදිරිපත් කරලා තියෙනවා අධිකර ජනාධිපතිතුමා. ඒ සියලු දෙනාම අපිට කිව්වේ මොකද්ද? අපිට අවශ්‍යයි පත් කරගන්නවයි කියලා. සියලු දෙනාම අභියාචනයේ දෙකරණේ සිටින ජ්‍යෙෂ්ඨතම නීතිඥවරු විනිශ්චයකාරවරු තමයි අපි ඉහළට යව්වේ. කවදාවත් අධිකර ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වයට මැදිවත් වෙලත් නැහැ, මැදිවත් වෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ වෙච්ච දේවල් අපි පහුගිය කාලේ දැක්කා. අපිට මතකයි මම පෞද්ගලිකව ජනාධිපතිතුමා වෙනුවෙන් නඩු 35කට විතර පෙනී ඉඳලා තියෙනවා. නඩු පිට නඩු දැම්මා. වෙන මොනා හරි විමර්ශනයකට ගියාම කියනවා මේකට ගෝඨාභය රාජපක්ෂ මහත්තය සම්බන්ධයි කරලා කියන්න, තමුසේ නිදහස් කරලා යවන්නම් කියලා. ඇෆිඩවිට් තියෙනවා අපි ගාව ඕනතරම්. අගමැතිතුමාට විරුද්ධව නඩු දැම්මා. නාමල් රාජපක්ෂ මහත්තයට විරුද්ධව නඩු දැම්මා. බැසිල් රාජපක්ෂ මහත්තයට විරුද්ධව නඩු දැම්මා. කමල් රාජපක්ෂ ඇමතිතුමාවත් නිදහසේ ඉන්න උඩු දුන්නේ නැහැ. මම දන්නවා මේ පෞද්ගලිකව මොකද මේ හැම නඩුවකම මම පෙනී ඉඳලා තියෙන හින්දා. ඒ හින්දා මේ දැන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ කිව්වා දැන් නඩුවලින් නිදහස් වෙනවලු. නිදහස් වෙනවා නෙන්න. හේතු නැතුව, කරුණු නැතුව, දේශපාලන මතිමතාන්තර මත පුද්ගලික තෝරා බේරාගෙන නීති හදලා උසාවි හදලා බොරු නඩු දැම්මොත් නඩු අහලා ඉවර වෙනකොට නඩුවෙන් නිදහස් වෙනවා තමයි. මට නම් ඒක පුදුමයක් නෙවෙයි. එක්කෝ මුල් අධිකරණය නිදහස් වෙනවා, නැත්නම් අභියාචන අධිකරණය නිදහස් වෙනවා. මේ හුඟක් නඩු තීන්දුව ලබා දෙන්නේ ඔබතුමන්ලාගේ ආණ්ඩු කාලයේදී පත් කරපු සමහර විනිශ්චයකාරවරු, ඔබතුමන්ලා ස්වාධීන විනිශ්චයකාරවරු. ඒ හින්දා තමයි අපි මේ ක්‍රමවේදී අනුගත කරමින් ඔබට හෙට අනිද්දා වෙනකොට දකින්නට ලැබෙයි අභියාචන අධිකරණයට පත් කරන්නේ. මෙරටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න විශිෂ්ටතම නීති විනිශ්චයකාරවරු සහ කීර්තිමත් වෙනත් නීතිඥවරු. එහෙනම් ඒ පිළිබඳව කිසිම සැකයක් තියාගන්නට එපා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5000ක් ගොඩ ගැහිලා තිබෙනවා. අභියාචනාධිකරණයේ නඩු 4500ක් ගොඩ ගැහිලා තියෙනවා. සමහර නඩු අපි දන්නවා කාලයක් තිස්සේ දුප්පත් මිනිස්සුන්ගේ නඩු විශේෂයෙන් අවුරුදු 30-40 යනවා. ඒ පිළිබඳව තමයි අපි කල්පනා කරලා මේ තීරණයට අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් තාමත්ම අපි අතිගරු ජනාධිපතිතුමා පසුගිය කාලෙදී මේ බලයට පැමිණීමෙන් පසුව ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතා විශාල ප්‍රයත්නයක් යොදලා ජාතික ආරක්ෂාවේ තියෙන සියලු සිදුරු එම් පිටින්ම ආවරණය කරලා රටේ ඉදිරියට පාස්කු ප්‍රහාරය වැනි සිද්ධියක් සිදු නොවන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. අපි කියන්නට ඕන සමහර අවස්ථාවලදී ඒ විමර්ශන ස්වාධීනව ඉදිරියට යනකොට ටිකක් කල් යයි. නමුත් ඒ නිවැරදි මාර්ගය යනවා. මොකද වැරදි කරපු කිසි මිනිහෙක් නීතියෙන් සිදුරු වලින් රිංගා නොයුතු අතරම වැරදි වලට සම්බන්ධ නැති කිසිදු මිනිහෙක් අනවශ්‍ය විදියට සිරගත කරන්නත් හොඳ නැහැ. මේ දෙකේ සන්තුලනයක් තියෙන්නට ඕන. Not a single person who is actually guilty should not escape. Similarly, no one who is innocent should be punished for various reasons. අපි දන්නවා ඉතිහාසයේ ජාතික පක්ෂයේ දා තමුන්නාන්සලගේ ආණ්ඩුවේ නිර්මාතෘවරු ඒ කාලේ ජයවර්ධන මහත්මයා 80 අපේ දෙමළ සහෝදරවරු මෙතන ඉන්නවා යාපනයේ පුස්තකාලය පුච්චලා 83 ජූලි කලබලය ඇති කරලා දඬුවම් දුන්නේ කාටද? වාසුදේව නානායක්කාර මැතිතුමාගේ පක්ෂය දානම් කරා. ජනතා විමුක්ති පෙරමුණ දානම් කරා. කොමියුනිස්ට් පක්ෂය දානම් කරා. ඒ දානම් කරලා මම ඊයේ බැලුවා තරා රූපවාහිනී සේවයක පෙන්නනවා ගින්නෙන් උපන් සීතල කියන චිත්‍රපටය. මම දන්නේ නැහැ බැලුවද කියලා අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු මන්ත්‍රීවරු. ඒක පේන ආකාරයට පේනවා ඔවුන්ව සම්පූර්ණයෙන්ම වයලන්ස් වලට ප්‍රචණ්ඩත්වයට තල්ලු කරලා යව්වේ ඔය ආණ්ඩුවේ හිටපු අය තමයි. ඒගොල්ලන්ගේ බාප්පලා තමයි. ඉන්ද එවැනි දේවල් කරලා මේ විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි අතර වෙනස්කම් තිබුණා. ගරු ජනාධිපතිතුමාගේ කාලය තුල අද ලෝකෙම පිළිගන්නවා පළවෙනි COVID-19 ව්‍යසනයෙන් මේ රට බේරා ගැනීමේදී විශිෂ්ට ක්‍රියාකලාපයක් ප්‍රදර්ශනය කළා. WHO එක ඇතුළුව UN එක ඇතුළුව බොහෝ රටවල් එතුමාට ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාව හිමි කරා. අද දෙවන රැල්ල අපිට ඇවිල්ලා තියෙනවා. දන්නෝ ඉතාමත්ම තරඟ ඉතාමත්ම අමාරු කාලයක්. නමුත් ඉතාමත්ම ක්‍රමිකව දැඩි පරිශ්‍රමයක් දරලා හැමදාම එතුමා සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන විසඳුම් දැවීම සඳහා දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරගෙන යනවා. ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතාමත්ම නුදුරු සති දෙක තුනක කාලයක් තුළ ඒ සෑහෙන ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වෙන බවට මම ස්තුතිවන්ත වෙනවා. පේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එක පිළි අරන් තිබුණා යම් පාලනයක් තියෙනවා කියලා. නමුත් තව උගත් දුර තියෙනවා යන්න. අපි පිළිගන්නවා ඒක. ඒකදී අපි දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරන්නට හොඳ නැහැ. මේ අපේ රටේ මිනිස්සු මේ සියලු දෙනා වෙනුවෙන් අපි එකඟ වෙලා කැප වෙලා මේ ඌව දුරෙන් මේ රට බේරාගෙන අපේ සංවර්ධන ඉලක්ක කරා යාමට අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ සංවර්ධන ඉලක්ක කරා යන ගමන ඔබට පේනවා මේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු අනුව කිසිවක් මේ කෝවිඩ් මත පදනම් වෙලා නවත්තලා දාලා නැහැ. දැන් මම දැක්ක සංඛ්‍යා ලේඛන අරගෙන සමහර එකම් කරුණු පෙන්නනවා. උදාහරණයක් ඇරියට අධිකරණ අමාත්‍යාංශයේ අපේ රිෆෝම් එජෙන්ඩා එකට බිලියන 20ක් ලබා දීලා තියෙනවා. හැබැයි මේ අවුරුද්ද වෙන් කරලා තියෙන්නේ බිලියන 8යි. ඇයි ඒ? අවුරුදු 3ක ක්‍රමවේදයක්. මේ අවුරුද්ද බිලියන 8 හම්බ වෙනවා. ඊළඟ අවුරුද්ද තවදුරටත් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ අනුව දැන් අපිට ලක්ෂයක් මාර්ග තාරක කිරීම සඳහා කාපට් කිරීම සඳහා කියපු ගමන් මේ අවුරුද්ද තියෙන ගාණ විතරක් බෙදලා ලක්ෂ 4ක් යනවායි කියලා කියන එක සාධාරණ නෑ. ඒ වැඩ පටන් ගන්න ඉදිරියට අරගෙන යනකොට ලබන අවුරුද්ද තව ප්‍රමාණයක් ලබා දෙනවා. මේ අවුරුදු පහක ව්‍යාපෘතිය. ඒ අනුව මේ පිළිබඳ අධ්‍යයනය කරලා නිවැරදිව කරුණු ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමාගේ මෛත්‍රණාපේ මන්ත්‍රී අහිඳානන්ද අලුත්ගම්මේ මැතිතුමා ඉදිරිපත් කරයි. එමැතිතුමා ඒ කරුණු කාරණා ජනාධිපතිතුමාගේ පෞද්ගලික එහෙම නැත්නම් කාර්ය මණ්ඩලය සඳහා ප්‍රවාහන වියදම් සඳහා ඉදිරිපත් කරන මිල මුදල් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. ඒ අනුව පෙනේ එතුමා ඉතාමත්ම අර පරිශ්‍රමෙන් තමන්ගේ කිසිම දෙයක් ලබාගෙන නැහැ. මේ සියලු දේවල් කරන්නේ මෙරටේ ජනතාව වෙනුවෙන්. එහෙනම් අපි ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව වැරදි කෝණයකින් බලන්නට එපා කියන එක. ඉතාමත්ම වැදගත් මේ අවස්ථාවේදී අපි කල්පනා කරලා බලන්නට ඕන. ඊයේ මම දැක්කා පිල් මාෂල් ෆොන්සේකා මැතිතුමා ප්‍රකාශ කරලා තිබුණා මම හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ මටත් කඩේ යන්න වෙලා තියෙනවලු. ගරු මන්ත්‍රීතුමනි මම කඩේ යන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. වෙන කාටවත් අපි කඩේ යන්නේ නැහැ. අපි ජාතිවාදියොත් නෙවෙයි අන්තවාදියොත් නෙවෙයි. හැබැයි අපි නියෝටියොත් නෙවෙයි. අවශ්‍ය දේ වෙනුවෙන් අපි ඍජුව පෙනී සිටිනවා. ඒක ඒ වෙනුවෙන් අපි බය වෙන්නේ නැහැ. මොකද අපි රටේ න්‍යාය පත්‍රයට විරුද්ධව රටේ මිනිස්සු එකතු කිරීමට විරුද්ධව රටේ මිනිස්සුන්ගේ සාමයට සමගියට විරුද්ධව කිසි දෙයක් කරන්නේ නැහැ. අවාසනාවකට වගේ අපේ රට තුළ විවිධාය මිනිස්සු බෙදීම සඳහා ඉතාමත්ම සූක්ෂම ලෙස කුමන්ත්‍රණයක් කරගෙන යනවා. පෙන්වන්න බෑ මිනිස්සු එකට ඉන්න එක. පෙන්වන්න බෑ මිනිස්සු අතර සාමය සමගිය ඇති කරගන්න එක. එක එක වේශයෙන් ඇවිල්ලා බොරුවට කතා කරනවා. එක්කෙනෙක් ඇවිල්ලා මේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් කතා කරනකොට ඒගොල්ලන්ගේම ගෝලයෝ ඇවිල්ලා කිසිම පදනමක් නැතුව බොරු චෝදනා ඉදිරිපත් කරනවා. ඒක සුදුසු නෑ. සාධාරණ නෑ. අපි ඕනෑම සාධාරණ විවේචනයකට මුහුණ දෙන්න කැමති. නමුත් අසත්‍ය ප්‍රකාශ කරන එකෙන් වළකින්න කියලා අපි ඉල්ලා හිටිනවා. ගරු මන්ත්‍රීතුමියනි මම තවදුරටත් ඔබතුමියගේ අවධානයට සහ ගරු සභාවේ අවධානයට යොමු කරනවා. පසුගිය මාස 11-12ක කාලයක් තුළ අතිකරු ජනාධිපතිතුමා එතුමා ප්‍රකාශ කරපු ආකාරයට
ගරු
කරුණු කීපයක් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා තිබෙනවා. එතුමා කිව්වා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එතුමාගේ ප්‍රමුඛතා අංක 1 කියන එක. ඒ සම්බන්ධයෙන් විශේ෷ උනන්දුවක් දක්වලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මේ රට බුදවා ගැනීම සඳහා විශාල කටයුත්තක් කරනවා. මම අද උදේ ඒ ඊට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් එක්ක සාකච්ඡා කරගෙන ආවේ. එහා සමානවම එතුමා මේ රට සංවර්ධන අතහැරලා දාලා නැහැ. දිගින් දිගට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා. අපි විශේෂයෙන්ම මේ රටේ විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ කාලෙන් කාලෙට විවිධ හේතු දාගෙන රජය විසින් කරන සියලු දේවල් වලට විරුද්ධ වෙන්නට එපා කියන එක. රජයත් එක්ක එකතු වෙලා ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේදී එකතු වෙලා කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපි එකක් කියන්නට ඕන. අපේ රජයේ අරමුණ වෙලා තියෙන්නේ පුද්ගලියෙක් හොයාගෙන ගිහිල්ලා කොහොම හරි යම් කිසිසේකට එතුමා ඒ පුද්ගලයාව සම්බන්ධ කරලා ඔහුට නඩු දාන එක නෙවෙයි. වරදට සම්බන්ධ වෙන පුද්ගලයා කවුද කියලා නිවැරදි ලෙස හොයාගෙන ඒක පස්සේ යන්න. නැත්තම් ඒක ඉතා භයානකයි. මොකද වරද්දට සම්බන්ධ නැති අය තෝරා බේරාගෙන ඔවුන් පිටිපස්සේ ගිහිල්ලා ඔවුන්ගේ ඇතුළට දාලා දේශපාලන වාසිගත ආකාරයක වෙනකොට වෙන්නේ ඇත්ත වශයෙන්ම වරදට සම්බන්ධ වෙච්ච පුද්ගලයා සමාජයේ ඉන්න පුළුවන්. ඒක ඉතාමත්ම භයානක දෙයක්. ඒ හින්දා තමයි කිසිම ආකාරයකින් අපි බලපෑම් කරන්නේ නැතුව මේ රටේ සියලුම විමර්ශනයන් ස්වාධීන ලෙස ඉදිරියට යාම සඳහා අවශ්‍ය අවස්ථාව සලසා දීලා තියෙන්නේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අවසාන වශයෙන් ඒක පාස්කු ප්‍රහාරය වේවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම පුද්ගලයන් තෝරා ගන්නට ඕන. ඔවුන් පිටපත යන්නට ඕන. ඔවුන් නීතිය රැයට කොටු කර ගන්නට ඕන. කිසිම දෙයක් නිදැල්ලේ කිසිම පුද්ගලයෙකු නිදැල්ලේ හැසිරෙන්න ඉඩ දෙන්න නොයුතුයි. එහා සමානවම වැරදි පුද්ගලයෝ පස්සේ ගිහිල්ලා ඇත්ත වශයෙන්ම සම්බන්ධ පුද්ගලයෝ සමාජයේ හිටියනම් ඒකෙන් වෙන්න පුළුවන් ව්‍යසනය පිළිබඳව අපි අවධානය
යොමු කරමු. අවසානයි අවසන් කරන්න ගරු එමෙතන.
මේ නිසා මා ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි තා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා. අපි අධිකරණයේ ස්වාධීනත්වය රැකීම සඳහා කැප වෙලා ඉන්නවා. කොමිෂන් සභාවල ස්වාධීනත්වය රැකීම සඳහා කැප වෙලා ඉන්නවා. මේ රටේ නීති ආධිපත්‍ය රැක ගැනීම සඳහා කැප වෙලා ඉන්නවා. ඊට කිසිසේත්ම සම්බන්ධ වීමට කිසිම අදහසක් අතුකරු ජනාධිපතිතුමාට හෝ රජයට නැති බව ප්‍රකාශ කරමින් මම නිහඬව
සිටිනවා. ස්තුතියි. හර්ෂණ රාජකාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ඔබ මිසුති මුලාසනාරූඪ කර මන්ත්‍රීතුමියනි අපේ අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ වතර ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය අපේ රටේ ජනතාව මේ ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන ජනතාවක් හැටියට අපි තාමත් ඕනෑකමින් බලන් ඉන්නවා. නමුත් අපිට ලොකු සැකයක් තියෙනවා 20 වන සංශෝධනයත් එක්ක අධිකරණ ස්වාධීනත්වය ඒ ආකාරයෙන්ම තිබිය හැකිද කියන ප්‍රශ්නාර්ථය සමාජයේ දැන් කතා බහකට ලක් වෙලා තියෙනවා. අපිටත් ඒ ගැන කනගාටුවක් තියෙනවා. ඒ තිබ්බ අධිකරණ ස්වාධීනත්වය දැන් ගිලිහියයිද කියන එක. ඒක අපිට දැන් දකින්නත් ලැබෙනවා. ඇත්තටම දැන් මේ වෙනකොට ඉතා කනගාටුයි කියන්න දැන් අධිකරණයේ මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන යම් යම් පුද්ගලින්ගේ නඩු මේ වෙනකොට අපි දකිනවා එක්ක නිදොස් කොට නිදහස් වෙනවා. එහෙම නැත්නම් පාස්පෝර්ට් අර තහනම් තිබ්බේවා නැති වෙලා යනවා. දැන් උදාහරණයක් ඇටියට මම පෞද්ගලික ගරු කරන පුද්ගලෙක් ලලිත් වීරතුංග මහතා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් ජනාධිපති සමයේදී ඒ කරපු ක්‍රියාවේ පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ජනාධිපතිවරණයක් තියෙන වෙලාවේ සිල් රෙද්දකට ජනාධිපති අපේක්ෂකයාගේ මූණ ගහලා මුළු රටේම සිල් බෙදි බෙදෙන එක හරිද වැරදිද? ඉතින් ඒක කවුද එතෙන්දී වැරදිකරු කියන එක? ඒකට නියෝගය දුන්න අයද? එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරපු අයද? මොකද රටේ කෝටි ගානක මුදල් ප්‍රමාණයක් තමයි මැතිවරණයක් නිසා සිදු වුණේ. දැන් ඒක නිදොස් කොට නිදහස් වෙලා. ඉතින් මෙන්න මේ වගේ අධිකරණයේ යම් යම් ගැටලුකාරී තත්වයන් ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන් කියන එක 20 වන සංශෝධනයෙන් තවත් එක උග්‍ර වෙනවා මිසක් ඒක තව සාධාරණයක් වෙයි කියලා අපි හිතන්නේ. ඔබතුමා මුස්ලිම් ජාතිකයෙක් හැටියට මම සිංහල බෞද්ධයෙක් හැටියට මම මේ රජයෙන් ඉල්ලීමක් කරනවා මුස්ලිම් ජනතාවට තමන්ගේ අවසාන කටයුතු සිදු කරන්න ඒ භූමිදාන කටයුතු කරන්න ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. ඒක කිසිම දේශපාලන වාසියකට එහෙම නැත්නම් ජාතියකට ආගමකට කටයුතු කරන හින්දා නෙමෙයි. මම මේ ඉල්ලීම කරන්නේ රටවල් 200ක් මේ වෙනකොට ඒක අනුගමනය කරලා තියෙනවා. WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක අනුමත කරලා තියෙනවා. දැන් ඊයේ දිනේදී මම ප්‍රකාශ කරාම මේ එන්නත පිළිබඳ වැක්සීන් එක තාම ඇයි ඇනුම් කරලා නැත්තේ කියලා. එතකොට මේ ආණ්ඩු පක්ෂය කියනවා තාම ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම නැත්නම් WHO එක අනුමැතිය ලබා දීලා නැහැ මේ එන්නත් වලට කියලා. එතකොට මට තේරෙන්නේ නැහැ දැන් මේ කියන කතාව. දැන් ආදාහනය සමා වෙන්න භූමිදානය කිරීමට WHO එකේ අනුමැතිය තිබ්බත් කරන්නේ නැහැ. දැන් අනුමැතිය නැතුව එන්නත් ටික ඕඩර් කරන්නෙත් නැහැ. එතකොට මෙතන ගැටලුවක් තියෙනවා. මෙතන මේක දෙබිඩි පිළිවෙතක් කියලා මම හිතෙනවා. ඉතා පැහැදිලිවම දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේවල්ම නම් කරන්නේ එහෙනම් මේ භූමිදාන කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඔබතුමා මම දන්නවා ඒ වෙනුවෙන් පෙනී හිටන නමුත් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. දැන් විපක්ෂයේ අපි හැමෝම ඒක දේශපාලනයක් නෑ ජනතා විමුක්ති පෙරම ද්‍රවිඩ සන්ධානය අපේ සමග ජන බලවේගය මේ සියලුම සමග ජන බලවේගයේ ඉන්න අනිත් පක්ෂ මේ ජාතික හෙළවරුමයන් ඒ සියලුම පක්ෂ කියන ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. අමාත්‍යතුමනි කවුද ඒකට විරුද්ධ? ඔබතුමාගේම නියෝජනය කරන ඇමතිවරු ඔබතුමා කියනවා මේ මාධ්‍යට ඇවිල්ලා එහෙම අවසර ලබා දුන්නා කියලා. මාධ්‍ය කියනවා ඔබතුමාගේම කැබිනට් මණ්ඩලයේ තවත් ඇමතිවරු කීප දෙනෙක් ඇවිල්ලා කියනවා නෑ එහෙම අවසර දුන්නේ නෑ කියන. ඒකින්ද මං හිතන්නේ ඔබතුමාටත් ඔබතුමාගේ ජාතියටත් ඉතාමත් අසාධාරණයක් කරනවා නම් කරන්නේ මේ විපක්ෂයේ අපි නෙමෙයි ආණ්ඩු පක්ෂයේම ඔබතුමාව මේ ආණ්ඩුව නියෝජනය කරන යම් යම් පාර්ශවයන් කියන එක මේ වෙලාවේ කනගාටුවෙන් හරි ප්‍රකාශ කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙලාවේදී ජාතිවාදයක් ආගම්වාදයක් ගැන කතා කරන්න වැඩක් නැහැ. අපිට ඕනේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරේ ලොකු විශ්වාසයක් තිබ්බා. ඒකනේ ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයේදී දැවැත්ත ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ. හැබැයි ඒ ඒ ඒ විශ්වාසය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කිව්වේ එක නීතියක් එක රටක් කියන එක. අපිත් පෞද්ගලිකව හිතුවා එක නීතියක් එක රටක් හැටියට එතුමා ආරක්ෂක අංශයෙන් තියෙන අත්දැකීම් එක්ක අපි හිතුවා එහෙම එක නීතියක් එක රටක් ඇති කරයි කියලා. නමුත් එක නීතියක් එක රටක් නෑ. එක රීතියක් එක රටක් නෙමෙයි. ඉදා කනගාටුයි කියන්න ආණ්ඩු පක්ෂයට එක නීතියක්, විපක්ෂයේ අනිත් අයට තව නීතියක්. ආණ්ඩු පක්ෂයේ සමහරක් අයට එක නීතියක්, ආණ්ඩු පක්ෂයේ සමහරක් අයට තව නීතියක්. අපි ඒක හොඳට දැක්කා. අපි ඒක හොඳට දැක්කා කුරුණෑගල වෙච්ච සිදුවීම. කවදාක්වත් ඒ නගරාධිපතිවරයා ඒ සමහර අමාත්‍යවරු කියනවනේ පුළුවන් නම් අය නගරාධිපතිවරයාගේ මයිලකට අත තියන්න කියලා. එහෙම ප්‍රසිද්ධියක් ප්‍රකාශ කරනවා. එතකොට අධිකරණ ඇමතිතුමාටත් මං හිතන්නේ අසරණ වුණා. ඉතින් මම මේක මාසික දාලා හින්දා පේනවා අඩුයි. නමුත් මම හිතෙනවා මාසික යට ඒ කනගාටුව තියෙනවා කියලා. කෙසේ වෙතත් මේ වෙලාවේදී ඇත්තටම එක නීතියක් එක රටක් තිබ්බේ නැහැ. ඒ විශ්වාසය නැති වුණා. ඒක අපි දැක්කා. දැන් පිල්ලයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද දකිනවා අපි පාර්ලිමේන්තුවට එන මපමණක් නෙමෙයි වෙනත් ව්‍යුත්ත කිරීම් වලට යනවා. මේ කොහේ තියෙන නීතියක්ද මේ ව්‍යුත්ත කිරීම් වලට යන්න, එහෙම නැත්නම් ඒ සංවර්ධන කමිටුට යන්න. ඉතින් ඊළඟට අමාත්‍යංශයක් බාර දුන්නොත් එහෙම අමාත්‍යංශයකටත් යයි. අමාත්‍යංශයකටත් ගිහිල්ලා එතකොට මෙතන කොහෙද තියෙන්නේ එක නීතියක් එක රටක්? ඉතින් ඉතා කනගාටු කියන්න මේක ආණ්ඩු පක්ෂයට එක නීතියක්, විපක්ෂයේ සමහරක් අයට තව නීතියක් හැටියට කරන්න එපා. ඒ විතරක් නෙමෙයි අය මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව කෙරෙහි ලොකු විශ්වාසය කටයුතු කරනකොට විශේෂයෙන්ම විශාල සහන ප්‍රමාණයක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වුණා. අපි අගය කරනවා රැකියාවල් ලක්ෂයක් ලබා දීම. අර අට අසමත් අයට උනත් රට සමත් අයට උනත් රැකියාවල් ලබා දීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම උපාධිධාරීන්ට ලබා දීම රැකියාවල් ඉතා හොඳයි. හැබැයි මෙතෙන්දි කවුරු හරි කියනවා නම් මේ අපේ ආණ්ඩුවෙන් ලබා දුන්නේ නැහැ කියලා. අපේ ආණ්ඩුවේ උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දුන්නා. ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. ලබා දුන්නා ඔබතුමා බලන්න. හරිද? ඒ විතරක් නෙමෙයි වෙනත් රැකියාවල් ලබා දුන්නා. නමුත් මමත් ඉතා පැහැදිලිවම කියන්න ඕනේ අපි අපේ ආණ්ඩුව කාලේ ජනතාවට විශාල සහනයක් ලබා දුන්නා. පෙට්‍රල් ලීටරයක් අඩු කරා රුපියල් 40කින්, ඩීසල් රුපියල් 25කින්, භූමිතෙල් 70කින්, ගෑස් අඩු වුණා රුපියල් 1300කින්. ගෑස් අඩු වුණා රුපියල් 1300කින්. ඒ විතරක් නෙමෙයි
අපි ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා තව.
කතාව පටන් ගත්තේ. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපේ ලක්ෂ 14ක රජයේ සේවකයාට රුපියල් 10,000ක වැටුපක් ලැබුණා. ඒක මූලික වැටුපට එකතු වුණා. එතකොට ඒ රුපියල් 10,000ක් නෙමෙයි දැවැන්ත මුදල් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි වැඩිහිටි දීමනාව දෙගුණය කරා. රුපියල් 1000 තිබ්බ එක රුපියල් 2000 කරා. සමෘද්ධි දීමනාව දෙගුණය කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අපේ විශ්‍රාමිකයන් ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියනවා අපි විශ්‍රාමිකයන්ට ඒ විෂමතාවයන් නිවැරදි කරන්න දැවැන්ත මුදල් ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. මේ වෙලාවේ 122,000ක් වන විශ්‍රාමිකයන් සංඛ්‍යාවක් ඉන්නවා 2016 ඉඳන් 2020 දක්වා විශ්‍රාමිකය. ඒ 122,000කට අපි ආණ්ඩුවෙන් යනකොට අපි මුදල් වෙන් කරලා තිබ්බේ.
ඒ මුදල් වෙන් කරලා ඒ අයට ඒ මුදල් ලබා දීමට 2020 ජනවාරි පළවෙනිදා ඉඳන් ලබා දෙන්න කටයුතු කරන්න මුදල් ටික වෙන් කරලා තිබ්බා. නමුත් මේ වෙනකොටත් ඒ අයට ඒ විශ්‍රාමික ඒ වැඩිවීම ලබා දෙන්න තාම කටයුතු කරලා නැහැ. ඉතාමත් කනගාටුයි කියන්න ඒ 120,000ක සංඛ්‍යාවක් ඉන්නවා වැඩිහිටි ජනතාව. මේ රටේ වැඩ කරලා සේවය කරලා විශ්‍රාම සුවයෙන් ජීවත් වෙන්න ඉන්න සංඛ්‍යා ඒ පිරිසට සාධාරණයක් ඉටු කරන්න හැකි වෙලාව නැහැ. ඉතින් අපි මහජන ආධාර, වක්කඩු ආධාර, ඒ වගේම ගැබිණි මව්වරුන්ට මාසිකට රුපියල් 2000 ගානේ මාස 10ක් ලබා දෙන කටයුතු කරා. අපි මහපොළු ශිෂ්‍යත්වය දෙගුණය කරා, ආබාධිත දීමනාව දෙගුණය කරා, වැඩිහිටි දීමනාව දෙගුණය කරා, සමෘද්ධි දීමනාව දෙගුණය කරා. මේ වගේ විශාල සහන මාලාවක් අපි ලබා දුන්නා. අද තමුන්නාන්සලාගේ ප්‍රධානම පොරොන්දුවක් බවට පත් වුණා මේ බඩු මල්ලක් ලබා දෙනවා කිව්වේ. මේ අහිංසක ජනතාවට, ඒ දුප්පත් ජනතාවට බඩු මල්ලක් ලබා දෙන්න හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව. විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඉතා අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ අන්ත අසරණට පත් වෙච්ච මේ ජනතාවට මේ වෙලාව නෙමෙයි සුදුසු වෙලාව තමුන්නාන්සලා පොරොන්දු වෙච්ච ඒ බඩු මල්ල ලබා දෙන්න. ඒ බඩු මල්ල ලබා දෙන්න කොහෙද මුදල් වෙන් කරලා තියෙන්නේ? මුදල් වෙන් කරලා නැහැ. මේව නේද තමුන්නාන්සලා ජනාධිපතිවරණයේදී, මාමැතිවරණයේදී වේදිකාවක් ගානේ කිව්වේ. ජනාධිපතිවරණයේදී කිව්වා අපිට පාර්ලිමේන්තුව බලයක් නැහැ කියලා. පාර්ලිමේන්තුව බලය ආවට පස්සේ කිව්වා අපිට 3-2ක් ඕනේ කියලා. 3-2ක් ලබා දුන්නා. ඊට පස්සේ 20 වෙන සංශෝධනයේ තවත් බලය ඕනේ කිව්වා. ඒ බලෙත් ලබා දීලා තියෙනවා. නමුත් ජනතාවට තාමත් ලැබිච්ච දෙයක් නැහැ.
කොහොමද? ස්තුතියි. ස්තුතියි. ගරු ඇමතුමා,
පැහැදිලි පොඩි පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ගරු මන්ත්‍රීතුමියනි, ගරු හර්ෂණ ප්‍රාධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා මම කිව්වයි කියලා මේ ආදාහනය සඳහා, සෝරි, භූමි දානය කිරීම සඳහා අවසර ලබා දුන්නයි කියලා. ඒ මම ප්‍රකාශ කරේ නෑ. ඒ සමහර අය බොරුවට මම ප්‍රකාශ කරා කියලා දාලා ඒකට විරුද්ධව ප්‍රචාර ගෙන යනවා. මම කිව්වේ එය වෙනස් කිරීම සඳහා ඉල්ලීමක් කරා කියන එක. ඒ විද්වත් සභාව විසින් ඒ පිළිබඳව සලකලා බලලා ලබා දෙන තීරණයක් අපි පිළිගන්නවා. ඒ නිවැරදි කිරීම කරන්නට ඕනේ. නැත්තම් ඒක අල්ලගෙන ඊට පස්සේ කියයි මම කිව්වයි කියලා මේක වෙනස් කරා කියලා.
ස්තුතියි.